అనూర కుమార్ దిశానాయక
గారు కథానాయకతుమని ఒబ్బతమాట స్తుతివంత వినమ విశేషమే ఆయవే లేఖనే దంతిన తునాక్ వివాద వినాపి దక్కి పెవతి పాలనే విసిన్ చోదనాకరణ పవతిన పాలనేట ఓంగ పాలన కాలే యాపత్ భవత్ వర్తమాన పాలనే అయాపత్ భవత్ వర్తమాన పాలనే ప్రకాశట పత్కరణవ పెవతి పాలనే అస అయాపత్ భవత్ పవతిన బాలనే సౌభాగ్య భవత్ గరు కథానాయకతుమని సెబయుమ్ సిదివీతి బిన్నే ఇక నువే అపే రట దశక గణనావత్ తీసే ఎక్కమ మావతక దీర్ఘ కాలే గమన్ క్రీమేన్ ఆర్థికే విశాల కడావెటి లక్వీతి బిను అపి దాన్నవ సామాన్యం గత్తుత్ మే కా మే ఆండు ఎక్కమ పారక దువన బస్రియక్ వగే కాలెం కాల్ట రేదురు మారు కరమే బోర్డుక వినస్కరమే గమన్ కర్మ ఎగ్దా సమస్య అను హతరే మానసిక మునూర బోర్డుక అలుత్ రేదురే దిదాస్ ఎకేది యలిపు బుదుము శ్రీలంక బోర్డుక అలుత్ రేదురే దిదాస్ పహేది రట పెరట బోర్డుక అలుత్ రేదురే దిదాస్ పహలవిది యహపాలన బోర్డుక రేదురు దిన్ని దిదాస్ దహనమేది సవిస్య ఆరంభేది సౌభాగ్య దక్మ అలుత్రియదురి హెబై పెరని బస్సిక పెరని పారిమ దీర్ఘకాల గమన్ కర్మిన్ తిబిన ఎనిసా మేవనవిట అపే రట ఆర్థికే ప్రధాన శేస్త్ర పహక్ అర్బుదేట మూన దీతిబిన అపే రటే ఆర్థికే పంచవిధ అర్బుదేకట మూన దీతిబిన పంచవిధ అర్బుదేకట మూన దీతిబిన గరు కథానాయకతుమని ఏ అర్బుదే తవత్ మే కోవిడ్ వసంగతే హేతు కొట్టగిన తీవ్రకట తిబిన ఏ సామాన్యం గత్తు హింగన్నాగే పాత్రేట హెనౌరా పాత్రున హా సమాన కడావెటమిన్ తిబును ఆర్థికేకట మిమ కోవిడ్ వసంగతే తవత్ బరపతల తత్వక్ నిర్మాణి కొట తిబిన అపే ఆర్థికే తిబిన పంచవిధ అర్బుదయం కవరేదు ఫలము అర్బుదే తమై అపే ఆర్థికే నిష్పాదనే కడావెటి తిబిన ఉదాహరణ కిట్ట గత్తు దిదాస్ దహనమే హుంద వర్షక్ మువి దిదాస్ దహనమే హా సంసందనేది కుశికర్మ ధీవర శేస్త్ర సీడ పహాయ దశ మహాయకి మే ముల్ మాస అట ఎతుడ కడావెటి తిబిన అగోసు మాస తిస్సెక దక్వ తే నిష్పాదని మే ముల్ మాస అట ఎతుడ సీట విశాతాయ దశ పహకిం బిదవెటి తిబిన రబర్ నిష్పాదని మే ముల్ మాస అట ఎతుడ సీట అట దశ హతకిం బిదవెటి తిబిన కరదీయ ధీవర నిష్పాదకి మే ముల్ మాస అట ఎతుడ అట దశ ఎకకిం కడావెటి తిబిన మిరిదీయ నిష్పాదని మిరిదీయ మిరిదీయ మాస నిష్పాదని సీట దాహతరాయ దశ హతరకిం కడావెటి తిబిన కార్మిక నిష్పాదనే సీట హతాయి దశ అట్టకిం కడావెటి తిబిన ఏకయన్ని నిష్పాదన అర్బుదే కపేరటే తిబిన తవత్ పెహదిలి కరుద్ గరు కథానాయకు అపేరటే అవశ్యన శ్రీనివలిన సీట అను ఏకాయ దశ హతర అపి పిటరటింగ్ ఆనయనీకరణం అపిట అవశ్యన అర్థాపల్లులి సీట పనస్ అటాయి దశ తునక్ అపి పిటరటింగ్ ఆనయనీకరణం అపే వియలి మిరిస్సులిన్ సీట హెత్తాయి దశ హయ పిటరటింగ్ ఆనయనీకరణం లుకులూను అవశ్యతావిన్ దిదాస్ దహనం ఇవసరి సీట అను దెక పిటరటింగ్ ఆనని కొట తిబిన బడీరుంగు అవశ్యతావిన్ సీట విసినమ్మ పిటరటింగ్ ఆనని కొట తిబిన ముంగట అవశ్యతావిన్ సీట హఠాతర పిటరటింగ్ ఆనని కొట తిబిన కురక్కన్ అవశ్యతావిన్ సీట హతలిస్ దెక పిటరటింగ్ ఆనని కొట తిబిన సోయాబోంచ్ అవశ్యతావిన్ సీట హెత్త అటక్ పిటరటింగ్ ఆనని కొట తిబిన ముఖద్రట సిదివి తిబిన్ దశక గణనామ తిస్సి ఎక్కమ్మ మావతక గమన్ కర్పు మీ ఆర్థికే అపిరట నిష్పాదనే ములు మనిమ్మ బిందవట్టో తిబిన మీ అలుత ఆర్థిక అక్నువి మీ అలుత ఆర్థిక దక్మక్నువి మహింద రాజపక్ష గారు అగమెత్తుమ ముదల్ అమాత్యవరే హెట్టి ఎకొలొస్సు న్యాయమే లేఖది నియోజ్య అమాత్య కబ్రాల్ మెతితుమ ఔరుద్ధహయక్ మహాబ్యాంకు అధిపతివరే ఏవగేమ జనాధిపతి లేఖమ్రయ ముదల్ అమాత్యంశ లేఖమ్రయ హెట్టి దీర్ఘకాల కట్టుతు కర తిబిన ఏ త్రిత్వీయ తమై మే అయవే లేఖని అద ఎనిసా పసుగి అసార్థక గమన్ మగము తవ దిగుకాలను అసార్థ గమన గమన కట్ట గిని అనుభవతమై పెన్ను కురతిబిన్ పలము కొట్టమ నిష్పాదనే కడావెట్టి దిగ గరు కథానాయకతుమని అపే రాజ్య ఆదాయం హీనవి మే గెటలు మే విసుతుము స్వయగతి యుతునెద్దు దిదాస్ దహనమేట సాపేక్షు దిదాస్ దహనమే మూల్ మాస అటట సాపేక్షు అపేరటే జా ఆండు ఆదాయం సీట విశ్యాత్రకిం కడావెట్టి తిబిన దిదాస్ దహనమే మూల్ మాస అటే రాజ్య ఆదాయం బిలియన్ ఎగ్దా దిశ పహక్ వెనుకుట దిదాస్ విస్య నవసి ఆయా దశ మహతరాయ్ సీట విశ్యాత్రకిం కడావెట్టి తిబిన ఇవగేమ అపిరటే వియదము గరు కథానాయకతుమని అపి విశాల ఆదాయం వియదం పిలిబంద గెటలు ఒకట మూనది తిబిన ఉదాహరణ కెట్ట గత్తు තමුන්නාන්සේලා අපේක්ෂා කරනවා 2021 වසරේදී 2021 වසරේදී ආණ්ඩුවේ වියදම බිලියන 4991යි ආදායම බිලියන 1394යි ඒ කියන්නේ රාජ්‍ය වියදමින් 39%යි ආණ්ඩුවේ ආදායම බවට පත් වී තිබෙනි 2020දී රාජ්‍ය වියදම බිලියන 4718යි ආදායම බිලියන 1555යි බිලියන 1555ක ආදායමක් ලබා ගනිමින් බිලියන 4718ක වියදමක් කරනවා ඒ කියන්නේ රජයේ වියදම් මා සංසන්දනය කරලා බලනකොට රජයේ ආදායම 32යි මේ බිලියන 1555 ලැබෙන්නේ නැහැ ගරු කථානායකතුමනි අගෝස්තු මාසේ 31 දක්වා ආදායම ලැබී තිබෙන්නේ බිලියන 906යි ඕනනම් මේ අගෝස්තු මාසේ නම් මේ මාස අතරට තව බිලියන 450ක් ලැබී ඔක්කොම ගත්තොත් බිලියන 1350ක් වෙයි 1350යි රජයේ මුළු ආදායම 2020 බිලියන 1350ක් වෙනකොට රජයේ වියදම බිලියන 4418යි ඒ කියන්නේ රජයේ වියදමින් ආදායම 128යි ඒ කියන්නේ 128ක් උපයනකොට 700ක් වියදම් කරන්න සිදු වී තිබෙනවා ඉතින් මේ ආර්ථිකයේ සහපත් ඒ නිසා මේ රාජ්‍ය ආදායම කඩාවැටීම විශාල ලෙස අර්බුදයක් නිර්මාණය කොට තිබෙනවා ඒ අර්බුදය තවත් තීව්‍ර කරනවා ගරු කථානායකතුමනි මේ රාජ්‍ය ආයතනවල සිදුවන පාඩුව උදාහරණයක් හැටියට ගත්තොත් රාජ්‍ය ආයතන 52ක් තිබෙනවා මේ රාජ්‍ය ආයතන 52කින් රාජ්‍ය ආයතන 31ක්ම පාඩු ලබනවා මේ පළමු මාස 8 ගරු කථානායකතුමනි මේ පළමු මාස 8 ඒ කියන්නේ අගෝස්තු මාසේ 31 වෙනිදා දක්වා මාස 8 රාජ්‍ය ආයතනවල පාඩුව ගරු කථානායකතුමනි බිලියන 80යි මිලියන 79871යි මුල් මාස 8 රාජ්‍ය ආයතන බිලියන 80ක් පාඩු ලබනවා ඉතුරු මාස 4ට බිලියන 40ක් ලාභ පාඩු ලැබුවොත් බිලියන 120යි ඒ කියන්නේ මේ රාජ්‍ය ආයතන ටික මේ අවුරුද්දේ ලබන පාඩුව බිලියන 120 කොච්චර ප්‍රමාණයක්ද කරු කථානායකතුමනි මා ඔබතුමාට පෙන්눔 කරන්නම් එම පාඩුවල ස්වභාවය විශේෂයෙන් ගත්තොත් ලංකා විදුලි බල මණ්ඩලය මිලියන 31000 පාඩු ලබලා තිබෙනවා මේ මුල් මාස 8ට ඉතිරි මාස 4ත් පාඩුව එකතු වුණොත් ගරු කථානායකතුමනි වලක්කන්න බැරි විදිහටම මිලියන 45000ට වඩා වැඩි වෙනවා විදුලි බල මණ්ඩලයේ පාඩු හැබැයි ගිය අවුරුද්දට වඩා පාඩු ටිකක් අඩු වෙලා තිබෙනවා ඒ විදුලි උත්පාදනයේ අඩුවීම හා ඩීසල් මිල පහළ වීම හැබැයි මිලියන 45000ක පාඩුවක් විදුලි බල මණ්ඩලය ලබන මේ අවුරුද්දේ කණිත තෙල් නීතිගත සංස්ථාව ඔබතුමා මට කාලය ඔව්
ගරු මන්ත්‍රීතුමනි සමා වෙන බාධා කරනවට ඔබතුමා දැන් මේ නිෂ්පාදනය කඩාවැටලා කියලා කිව්වා ආදායම කඩාවැටලා කියලා කිව්වා
තව ඉවර නැහැ කියලා
ආයතන කඩාවැටලා කිව්වා ඉතින් ඔබතුමා හිතන්නේ නැද්ද මේ කොරෝනා වසංගතය නිසා වෙච්ච ලෝක අර්බුදය නිසා වෙච්ච දෙයක් කියලා
මේ
මාගේ රජයක් තිබ්බනම් ඔබතුමා
ගරු කථානායකතුමනි මා මගේ රජ මා මා අද මා පළමු කොටම ගරු කථානායකතුමනි අද උත්සාහ කරන්නේ මේ පංචවිධ අර්බුදයත් මේ අර්බුදයට ආණ්ඩුව ලබා තින විසඳුම් වල තිබෙන අසාර්ථකත්වයත් පෙන්눔 කරන්න මුදල් අමාත්‍යාංශ විවාදයේ අවසන් දිනේදී පැවැත්වෙනවා ඒ අවසන් දිනේදී මෙම අර්බුදයෙන් ගොඩේම සඳහා වැඩපිළිවෙල කුමක්ද කියලා මා කියන්න මේ ගරු කථානායකතුමනි මාස 3ක 4ක කොවිඩ් වසංගතයකින් ආර්ථිකයක් කඩාවැටෙනවා නම් එයින් පෙන්눔 කරන්නේ අපිට ආර්ථිකයක් නොතිබුණු බව අවුරුදු 4ක එහෙම ආර්ථික කඩාවැටෙන්නේ නැහැ මතක තබා ගන්න මේ දිගු කාලන මූණ දී තිබෙන අර්බුදය මා කලිනුත් කිව්වා හිඟන්නාගේ පාත්‍රයට හෙනවුරා පාත් වුණා වගේ මේ කොවිඩ් වසංගතය මෙම අර්බුදයේ තීව්‍ර කොට තිබෙනවා හැබැයි පාත්‍රයේ හිස් හිඟන්නාගේ පාත්‍රයේ රට මේක ඇත්ත එයා ලංකාවේ පාඩුව කරු කථානායකතුමනි එයා ලංකාවේ මේ වසරේ පාඩුව දැනට මිලියන 36000යි ඉතිරි මාස 4ත් මිලියන 18000ක විතර පාඩුවක් ලැබෙනවා ආසන්න වශයෙන් ගත්තොත් මිලියන 55000ක පාඩුවක් ලැබෙනවා එයා ලංකා සමාගම මේ ඔක්කොම එකතු කරපුවහම පාඩුව කොච්චරද රාජ්‍ය ආයතන 31ක පාඩුව මේ මුල් මාස 8ට බිලියන මිලියන 80000ක් වෙනවා තව 40000ක උන මිලියන 120000යි දැන් තමුන්නාසලක අයවැය යෝජනාවල අයවැය යෝජනා දැන් ගොඩාක් සාරගර්භ ඉදිරිපත් කරන යෝජනා යෝජනා තියෙනවා 36ක් මේ යෝජනා 36ට වෙන් කරලා තියෙන බිලියන 140යි රාජ්‍ය ආයතන 31ක පාඩුව බිලියන 120යි කොතනද වෙලා තියෙන්නේ තමුන්නාසලක යන පාරවල් හදන්න බිලියන 20යි පාරවල් කිලෝමීටර් ලක්ෂයක් කාපට් කරන්න බිලියන 20යි හැබැයි යාලංකේක පාඩුව බිලියන 55යි ලක්ෂ 3ක් හදන්න පුළුවන් තමුන්නාන්සලා කියන විදිහට පාරවල් යාලංකේක පාඩුව ගරු කතානායකතුමනි, විශ්වවිද්‍යාලයක් විශ්වවිද්‍යාල හතරක් හැදීම සඳහා බිලියන 2යි. හැබැයි රාජ්‍ය අතරන පාඩුව බිලියන 120යි. ඒ කියන්නේ බිලියන 2කට විශ්වවිද්‍යාල හතරක් හදන්න පුළුවන් නම් බිලියන 120ට විශ්වවිද්‍යාල නේද 240යි 480ක් හදන්න පුළුවන්. මොකද්ද සිදුවී තිබෙන්නේ? එනිසා මේ රාජ්‍යයේ මේ ආයතනවල බිඳවැටීම මේ ආදායමට තවත් විශාල අර්බුදයක් නිර්මාණය කරනවා. ඒ නිසා දෙවැනි අර්බුදය තමයි මේ රාජ්‍ය ආදායම හීන වීමේ අර්බුදය. ඒට තමුන්වහන්සේලා සතුව විසඳුම් තිබෙනවාද කියන එක මා හිතන්නේ ඉදිරිපත් කළ යුතු තිබෙනවා. ඊළඟ තුන්වැනි අර්බුදය තමයි අපේ රට මුහුණ දීලා තිබෙන ගරු කතානායකතුමනි, තුන්වැනි අර්බුදය තමයි අපි මුහුණ දීලා තියෙන ගෙවුම් ශේෂය ඇති වී තිබෙන හිගය. මේ විසඳුම් ලබා ගත හැකි කිසිද? 2019 වසරේ ආනයන සඳහා වැය වී තිබුණා $19,19,337. අපනයනන් තිබෙන $11,11,740. $11,07,97. $11,08,00 වෙළඳ ශේෂය හිගයක් තිබුණා 2019. ඉගෙන ආසන්න වශයෙන් ගත්තොත් $11,08,00 වෙළඳ ශේෂයක හිගයක් තිබෙනවා. ආනයන සහ අපනයන අතර පරතරේ ආනයන සඳහා යන වියදමින් අපනයන සඳහා යන ආදායම අඩු කරපුවහම අපිට බිලියන 8ක හිගයක් ඇති වී තිබෙනවා වෙළඳ ශේෂී. ඒ බිලියන 8 හිගය තවත් වර්ධනය වෙමින් තිබෙනවා. උදාහරණයක් හට ගත්තොත් මේ මුල් මාස 8 ගරු කතානායකතුමනි, පහුගිය අවුරුද්ද මුල් මාස 8 ආනයන වියදම $11,12,886යි. අපනයන ආදායම $11,08,030යි. ඒ කියන්නේ 2019 මුල් මාස 8 වෙළඳ ශේෂය $1,04,864යි. හැබැයි මේ මුල් මාස 8 ආනයන වියදම $10,258යි. අපනයන ආදායම $6,645යි. $3,813ක හිගයක් තිබෙනවා. බැලු බැලමට හරි වගේනේ. ගිය මාස 8 $4.8, මේ මාස 8 $3.8. හැබැයි මේ 3.8 නිර්මාණය වුණේ කොහොමද? ඒ විශේෂ තත්වයක් හේතු කොටගෙන. 1. ආනයන වැඩි වෙලා නැවි. සමයි. අපනයන වැඩි වෙලා නැවි. අපනයන 2019 මුල් මාස 8 $1,830යි. මේ අවුරුද්දේ මුල් මාස 8 $1,06,445යි. ඒ කියන්නේ අපනයන ආදායම මුල් මාස 8 $1,05,585කින් අඩු වී තිබෙනවා. එහෙනම් ඇයි මේ ආනයන සහ අපනයන අතර පරතරය බිලියනකින් අඩු වුණේ කොහොමද මේ මාස 8? අපනයන වැඩි වෙලා නැමේ. ආනයන අඩු වී තිබෙනවා. ආනයන අඩු වෙන සාධක දෙකක් තිබුණා. එකක් තෙල් සඳහා යන වියදම අඩු වුණා. මොකද ඉන්ධන පාවිච්චි අඩු වීමත් ඒ වගේම ඉන්ධනවල මිල අඩු වීමත් හේතු කොටගෙන ගිය මුල් මාස 8ට වඩා මේ මුල් මාස 8 2019 මුල් මාස 8ට වඩා මේ අවුරුද්දේ මුල් මාස 8 $1,876ක අඩු වීමක් තියෙනවා තෙල් ආනයනය කරන්න. තෙල් අපනයනය කරන්න. සමන් තෙල් ආනයනය කරන්න. අන්න ඒ වාසියටත් තිබෙනවා. අනිත්සක යම් භාණ්ඩ සීමා කිරීම. මේ යම් භාණ්ඩ සීමා කිරීම සඳහා ආනයන වියදම අඩු කොට තිබෙනවා. හැබැයි මේක දිගු කාලෙ ලෙස කරන්න පුළුවන්ද? සමාජයේ සාමාන්‍ය තත්ත්වෙකට තෙල්ලුම් වැඩි වෙනවා. තෙල්ලුම් වැඩි වෙන ලෝකෙත් තෙල් මිල ඉහළ යනවා. ඒ නිසා 2021 මේ තෙල් වලින් මේ අවුරුද්දේ $10 බිලියනකට පමණක් එන අතිරික්තය 2021 ලැබෙන්නේ නැහැ. ඊළඟ මේ ආනයන සීමා කිරීම මේ විදිහට පවත්වාගෙන යන්න පුළුවන්ද? වාහන ආනයන කිරීම තවදුරටත් දීර්ඝ කරන්න පුළුවන්ද? කරන්න බෑ. කරොත් ඒක වියදම වැඩි වෙනවා. වාහන පරණ වෙනකොට ඒක වෙනුවෙන් දෙන අමතර කොටස් වල වියදම වැඩි වෙනවා. නිසා මේක වහලා තියාගන්න බෑ. ඒ නිසා අවුරුද්දක කුඩා කෙටි කාලයක ආනයන අපනයන අතර පරතරයේ $10 බිලියනකින් අඩු කරගත්තට මේක දිගු කාලන පවතින්නේ නැහැ. ඒ නිසා ආසන්න වශයෙන් ගත්තොත් $10 බිලියන 7කවත් අඩුම තරමේ ආනයන සහ අපනයන අතර පරතරයක් නිර්මාණය වෙනවා. හැබැයි ඒකට අනිත් පැත්තෙන් අපිට අහිතකර තත්ත්වයක් නිර්මාණය කරනවා. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය. සංචාරක ව්‍යාපාරය ගිය අවුරුද්දේ $10 බිලියන 3.6ක් අපිට ලැබුණා. හැබැයි මේ අවුරුද්දේ ලැබිලා තියෙන්නේ $10 මිලියන 956යි. උපරිමන $10 බිලියනක් ලැබි. එන සංචාරක ව්‍යාපාරයේ $10 බිලියන 3.6 මේ අවුරුද්දේ $10 බිලියනක් දක්වා අඩු වෙනවා. $10 බිලියන 2.6ක හිගයක් එතන නිර්මාණය කරනවා. ඊළඟටත් විදේශ රැකියාවලි. මම හිතනවා මේ අවුරුද්දේ යම් ප්‍රමාණයකට විදේශ රැකියා ගිය අවුරුද්දේ ලැබිච්ච ආදායමම ලැබෙන්න පුළුවන්. උදාහරණයක් හිට ගත්තොත් ගිය අවුරුද්දේ මුල් මාස 8 විදේශ ශ්‍රමිකයන්ගේ ලැබුණු ආදායම ඩොලර් මිලියන 4414යි. මේ අවුරුද්දේ ලැබුණු ආදායම මුල් මාස 8 4346යි. සිට 1.5ක වගේ කුඩා අඩුවීමක් තියෙනවා. හැබැයි මේ අවුරුද්දේ මේක යම් ප්‍රමාණයක් ලැබුණත් ලබන අවුරුද්දේ මීට වඩා අඩු වෙන. දැනටමත් 40000 ක්‍රස් අත්තර ලැබිලා තියෙනවා. තවත් ලක්ෂ ගණනක් එන්න බලාගෙන ඉන්නවා. ඒ රැකියා අහිමිවෙමින් තිබෙනවා. ඒ නිසා ගත්තොත් විදේශ ශ්‍රමිකයන් හදා ලැබෙන ආදායමත් සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායමත් ගරු කතානායකතුමනි ආනයන අපනයන පරතරයක් ගත්තොත් විශාල ගෙවුම් ශේෂයේ හිගයක් නිර්මාණය කරනවා. ඊට තවත් අතිරේක ලෙස බල කරනවා. ආසන වශයෙන් ගත්තොත් අපිට ඩොලර් බිලියන 6ක ණය වාර්කයක් ලබන අවුරුද්ද ගෙවිය යුතු තිබෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් මාසයකට ඩොලර් මිලියන 300-400ක් විතර ප්‍රමාණයක් ණය ගෙවිය යුතුයි. විශේෂයෙන්ම ජූනි මාස වෙනකොට තව ඩොලර් බිලියන 1ක බැඳුම් කරය සම්පූර්ණ වෙනවා. ඒතර ගත්තොත් ආසන වශයෙන් ගත්තොත් ඩොලර් බිලියන 5-6ක් අතර ණය වාර්කයක් ලබන අවුරුද්ද ගෙවිය යුතුයි. ඒ වෙනුවෙන් ඩොලර් බිලියන 6ක් අපිට අවශ්‍යයි. ආනයන සහ අපනයන අතර පරතරය ඩොලර් බිලියන 8ක්වත් වෙනවා. එහෙනම් තව 14ක් අවශ්‍යයි. 8 6 14යි. හැබැයි අපිට තියෙන කොච්චරද? අපිට තියෙන කොච්චරද? සංචාරක ව්‍යාපාරෙන් එකක් හම්බ වෙයි. සංචාරක ඔව් මේ පාර 7.2ක් ගෙව්වා. ඒකත් මම ගෙවපු විදිය කියන්නේ. ගරු කතානායකතුමනි, මහ බැංකු වාර්තා සෑම වාර්තාවකම අපිට පෙන්නුම් කරනවා. අගෝස්තු මාසයේ 31 වෙනකොට අපේ රටේ විදේශ සංචිතය 6.7ක් තිබුණු බව. හැබැයි සමහර සැප්තැම්බර් 31 වෙනකොට. හැබැයි තමුන්වහන්සේලා ඔක්තෝබර් මාස පළවෙනිදාගෙන් පස්සේ කියන්නේ. එයි. විදේශ සංචිතය තිබුණා අපිට 6.7ක්. හැබැයි ඔක්තෝබර් මාසේ පළවෙනිදා අපි ඩොලර් බිලියන ගෙවුවේ ඒකෙන් 5.7 දක්වා අඩු වී තිබෙනවා. එහෙනම් විදේශ සංචිතය ඉන්නේ 5.7යි. කොහොමද අපි ගෙවන්නේ? අපි ඩොලර් බිලියන 14ක් උපය ගන්න ඕන. අතිරේක වශයෙන්. සංචාරක ව්‍යාපාරෙන් අපිට ඩොලර් බිලියනක් උපරිම. අපිට විදේශ ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 8ක් ගෙවි. උපරිම ඩොලර් බිලියන 9යි. ඒ ඩොලර් බිලියන 5ක් ඉගයි. කොහොමද මේ පහ සපුරගන්නේ? කොහොමද සපුරගන්නේ? එනිසා මේ ගෙවුම් ශේෂය අපි ඇති විදිහට අර්බුදයක් තිබෙනවා. මේ අර්බුදයට විසඳුම් මොන? එක නිෂ්පාදන කඩාවැටීම, දෙක රාජ්‍ය ආදම අඩුවීම, තුන ගෙවුම් ශේෂයේ හිගය, හතරවෙනි අර්බුදය තමයි ගරු කතානායකතුමනි ණය අර්බුදය. මේක අපේ රටේ ප්‍රධානතම අර්බුදේ බවට පත් වී තිබෙනවා. මා මේවා වෙන වෙනම කැඩුවට මේ කිනකාට නිෂ්පාදන කඩාවැටීම, රාජ්‍ය ආදම අඩුවීම, ආනයන අපනවන විලඳපොළ ඇති වෙන පරතරේ මේ සියල්ල එකට සම්බන්ධ වෙමින් තිබෙනවා. මේ සියල්ල බර අවසානට එකතු වී තිබෙන්නේ කොතෙන්ද? ණයට. උදාහරණයක් හෙට ගත්තොත් ගරු කතානායකතුමනි, ආණ්ඩුවේ වාර්තාවල කියන 2013 අවසන් වෙනකොට අපේ ණය ප්‍රමාණය බිලියන 13013යි. 13031යි. ට්‍රිලියන 13යි. අපේ ණය ප්‍රමාණය. හැබැයි තමුන්වහන්සේලා 2020 අපේක්ෂා කරනවා බිලියන 2775ක් ගන්න. ඒකද 2020 අවසාන වෙනකොට අපේ ණය ප්‍රමාණය බිලියන 15306යි. ඒකනේ ට්‍රිලියන 15.3 දක්වා ඉහළ යනවා. නැවත 2021 තමුන්නාන්සේලා ඩොලර් බිලියන බිලියන 15306 සිට තවත් ණය ප්‍රමාණය වැඩි කරනවා. මේ ණය ප්‍රමාණය වැඩි වුණාම අපිට දරා ගන්න බැරි ණය අර්බුදයකට මුහුණ දෙනවා. උදාහරණයකට ගත්තොත් 2020 තමුන්නාන්සේලා අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට අගමැතිතුමා කිව්වා ණය ගැනීමේ අවශ්‍යතාවය බිලියන 2830යි කියලා වැරදි. ඒකේ ගිණුම් කරණයක් වැරදි. එකතු කෙරුණුත් වැරදි. මා කියන පුළුවන් නම් කියන්න. ගරු අගමැතිතුමා මේ පාර්ලිමේන්තුවේ 2020 අයවැය ලේඛන ඉදිරිපත් කරමින් කියනෝ බිලියන 2830ක ණයක් ගන්න සිද්ධ වෙනවා කියලා. හැබැයි ඇත්ත ගාන ඊට වඩා වැඩි. ගිණුම් ගලපුවක් ගරු කතානායකතුමනි ගන්න වෙනවා බිලියන 3163ක්. ඊට පස්සේ බිලියන 2997ක් මේ අවුරුද්ද ගන්න අපේක්ෂා කරනවා. ඒ කියන්නේ 2020-2021 වසර දෙක සඳහා පමණක් අපි ණය ගන්නවා බිලියන 6160ක්. ඒ කියන්නේ ට්‍රිලියන 6.1ක් අවුරුද්දයකට ණය ගන්නවා. ට්‍රිලියන 6.1ක් බිලියන 6000ක්. ගරු කතානායකතුමනි මේ රටේ මුළු ආර්ථිකෙම කොච්චර තිබෙන්නේ? මේ රටේ මුළු ආර්ථිකෙම තිබෙන්නේ ඩොලර් බිලියන 80යි. ඩොලර් බිලියන 80ක් වෙන ආර්ථිකයක් තියෙන රටක වසරකට ණය ගන්නවා, වසරවල් දෙකකට ණය ගන්නවා රුපියල් බිලියන 6160ක්. ඒ කියන්නේ ඩොලර් බිලියන 80ක් තියෙන රටක තමයි අපි මේ ණය ගන්නෙ. නැත්තම් කියන්න පුළුවන් අරේ අපිට වඩා ණයයි මේ ඒ රටවල ආර්ථිකේ ලොකුයි. ඩොලර් බිලියන 80ක කුඩා ආර්ථිකයක් තියාගෙන වසරවල් දෙකකට රුපියල් බිලියන 6180ක රුපියල් ට්‍රිලියන 6ක ණයක් දරා ගන්න පුළුවන්ද මේ ආර්ථිකයට? ඒ විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නේ මොකද්ද තවත් අපි බැලුවොත් 2020 වසරේ අපේ ණය සහ පොලී වාරික එකතුව බිලියන 1854යි පොලී වාරිකේ බිලියන 866යි ණය වාරිකේ බිලියන 988යි මුළු පොලිසා ණය වාරිකය බිලියන 1854යි ඒ කියන්නේ මේ 2020 වසරේ අපි ණය සහ පොලිය ගෙවිය යුතුයි බිලියන 1854ක් හැබැයි රාජ්‍ය ආදායම කොතනද බිලියන 1555යි රජයේ සමස්ත ආදායම බිලියන 1555යි 2020 හැබැයි රජයේ ණය ගෙවිය යුතුයි බිලියන 1854ක් ණය සහ පොලිය වාරික ගෙවන්නත් බිලියන 299ක් ණයට ගන්න වී තිබෙනවා මොකද මේ රට හොඳ ආර්ථිකයි ණය සහ පොලිය වාරික ගෙවන්නත් රාජ්‍යට ලැබෙන ආදායම මඳිනම් ණය සහ පොලිය වාරික ගෙවීම වෙනිනුත් බිලියන 299ක් ණය ගන්න සිදු වී තිබෙනවා කුමද්ද කරු කතානායකතුමනි ආර්ථිකේ ඒ වගේම 2021 පොලිය ගෙවන්න තියෙනවා බිලියන 860ක් ණය වාරික ගෙවන්න තියෙනවා බිලියන 1257ක් ඔක්කොම එකතු කරපුවාම 2021 ණය සහ පොලිය වාරිකවල එකතුව බිලියන 2117යි අපි 2021 ලබන වර්ෂේ ණය සහ පොලිය වාරික ගෙවිය යුතුයි බිලියන 2117ක් ආණ්ඩුවේ ආදායම බිලියන 1994යි රජයේ සමස්ත ආදායම මෙත බහණ්ඩාගාරයට බදු ගහලා දඩ ගහලා විවිධ ලයිසන් ගාස්තු අය කරලා මේ ඔක්කොම කරලා රජයේ බහණ්ඩාගාරයට එන්නේ බිලියන 1994යි 2021 හැබැයි ණය සහ පොලිය ගෙවිය යුතුයි බිලියන 2117ක් ඒ කියන්නේ රාජ්‍ය ආදායම ප්‍රමාණවත් නැහැ ණය සහ පොලිය වාරික ගෙවන්න 2021 ණය සහ පොලිය වාරික ගෙවීම සඳහා පමණක් ණයට ගන්න ඕන බිලියන 223ක් අනිත් සියල්ල අධ්‍යාපනයට කර්මාන්තයට දීවර කර්මාන්තයට සේවාවන්ට සෞඛ්‍ය සේවාවන් මේ සියල්ලටම වියදම් කරන්න වෙලා තිබෙන්නේ ණයවලි මේ ආර්ථික අර්බුදයක් නෙවෙයිද අපි තමුන්වහන්සේලෙන් අහනවා ඒ වගේම ඒකේ තවත් බහාණක තත්ත්වයක් තිබෙනවා ගරු කතානායකතුමනි ආණ්ඩුවේ වාර්තාවම පෙන්නුම් කර තිබෙනවා මේ 2020 වර්ෂයේදී රජයේ මුළු ණයවලින් 47%ක් විදේශීය ණය එකන අපේ විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 35.3ක් 2020 වෙනකොට අපේ රටේ මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 35.3යි ඒ 35.3නුත් 142.6ක් ස්වරි බැඳුම් කරවල ආරම්භ තිබෙන්නේ ඒ බැඳුම් කර ආරම්භ තියෙන ප්‍රමාණය ඩොලර් බිලියන 15ක් එදා විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 35.3ක් වෙනකොට අපි සූර්ය බැඳුම් කර ආරන්තිර ඩොලර් බිලියන 15ක් මේවා ඉතා වේගෙන් ඉක්මනින් කල්පිරලා අපි ගෙවිය යුතු ණය ඒ නිසා මේ ණය කොහොමද ගෙවන්නේ ඒ නිසා අපේ රට විශාල ණය අර්බුදයකට මුහුණ දෙමින් තිබෙනවා හැබැයි අර්බුදය මේ ගණන් වල පෙන්ඳුම් කරන්නේ බහණ්ඩාගාරයේ ණය දෙපාර්තමේන්තු ණය පංගුව හැබැයි 2012 ඉඳන් මේ රටේ විද්‍යාව පටන් ගත්තා ඒ 2012 ඉඳන් පටන් ගත්ත ගණිත විද්‍යාව තමයි සංඛ්‍යාත්මක විද්‍යාව තමයි රාජ්‍ය ආයතන වල ණය විනම දැම්මා. ඒක රජේ ණයට එකතු වෙන්නේ නැහැ. එහෙම ගත්තාම රාජ්‍ය ආයතන 22ක 21ක ණය ප්‍රමාණය රුපියල් බිලියන 1317යි ට්‍රිලියන 1.3ක්. ට්‍රිලියන 1.3ක් රාජ්‍ය ආයතන ණය. ඒ ණය වලින් ගත්තාම ගරු කතානායකතුමනි විදුලි බල මණ්ඩලයේ ණයයි රුපියල් මිලියන අපි සරලයි අපි බිලියන වලින් කිව්වොත් බිලියන 130ක් කෝටි 13000ක් ණය විදුලි බල මණ්ඩලයේ බැංකුවලට ඒ වගේම කණිත නීතිගත සංස්ථාව බිලියන 375ක් ණය ඒකේ කෝටි 337500ක් තෙල් සංස්ථාව ණය මොකද වෙලා තිබින්නේ රටේ මුළු ආර්ථිකයේම රාජ්‍ය ණය පමණක් නෙවෙයි ට්‍රිලියන 1.3ක බිලියන 1300කට අධික මුදලක් රාජ්‍ය ආයතන 21කින් ණය බර දරනවා ඒකේ ප්‍රධානම ප්‍රශ්නේ තියෙන තැන නෙවෙයි ගරු කතානායකතුමනි මේ ණය වලින් වැඩි පංගුව කාටද දැන් අපි කියනවා ලංකා බැංකුව මහජන බැංකුව මේ සේවාවන් සඳහා ආයෝජන වැඩි කරන්න දිරි දෙන්න කියලා කියනවා මා දන්නා පරිදි මා මුදල් ඇමතුමා නිවැරදි කරන්න බහණ්ඩාගාර account එක කොච්චරද බහණ්ඩාගාරය අද දුවන්නේ ඕඩි වලින් බැංකු අයිරාවකින්. එහෙම නෙමෙයිද? ආසන්න වශයෙන් ගත්තොත් ගරු කතා නැද්ද බිලියන 500ක බැංකු අයිරාවකින් දුවන්නේ. එනිසා මේ බිලියන 500 සපයලා තියෙන මොකද රාජ්‍ය බැංකු. ද රාජ්‍ය බැංකු වලින් තැන්පත් වලින් තමයි බහණ්ඩාගාරය දුවන්නේ. බිලියන 500ක බැංකු අයිරාවක් තියෙනවා. එහෙම නැත්නම් කවුන්ටර් හරියට කියන්න. එතන ඕඩි එකකින් දුවන ආණ්ඩුව. බහණ්ඩාගාරය දුවන්නේ ඕඩි account එකකින්. බිලියන 500ක ඕඩි එකක් තියෙනවා. ඊට අමතරව ගත්තොත් රාජ්‍ය ආයතන වලට මහජන බැංකුව ණය දීලා තියෙනවා. රාජ්‍ය ආයතන වලට මහජන බැංකුව ණය දීලා තියෙනවා බිලියන 274ක්. අර කොතනක තුන? සම බිලියන 274ක්. එතකොට මහජන බැංකුවේ ණය පංගුවෙන් විශාල පංගුවක් බහණ්ඩාගාර ණය aran තියෙනවා. තව පංගුවක් රාජ්‍ය ආයතන ණය aran තියෙනවා. රාජ්‍ය ණය aran තියෙනවා බිලියන 274ක් මහජන බැංකුවේ. ලංකා බැංකුවේ රාජ්‍ය ආයතන ණය aran තියෙනවා බිලියන 381ක්. ඒකට කෝටි 38100ක්. ලංකා බැංකුව ණය දීලා තියෙන රාජ්‍ය ආයතන වල කෝටි 27300ක්. මහජන බැංකුව ණය දීලා තියෙන රාජ්‍ය ආයතන වල මේ රාජ්‍ය ආයතන කියන්නේ මොනවද? මේ රාජ්‍ය ආයතන සල්ලි මහජනගේ තැන්පතු. දැන් තමුන් අසල මේ ආණ්ඩු දුවන්නේ කොහොමද? මහජනගේ තැන්පතු බැංකුවට එනවා. ඒ බැංකුව වලින් ආණ්ඩු ණය ගන්න. ආණ්ඩු ආයතන. මහජනගේ තැන්පතු බැංකුවට එනවා. ඒ බැංකුවෙන් බාණ්ඩාගාර account එක ණය ගන්නවා. මේක සිදුවී තිබෙන්නේ. අද මේ මහජන බැංකුව සහ ලංකා බැංකුව අවදානමකට මුහුණ දී තිබෙනවා. මම ඔබතුමාට ඒ ගැන පැහැදිලි කරන්නම්. මේ අවදානම කොතරද කිව්වොත් ලංකා බැංකුව 2019 වසරේ ලාභ ලැබුවා ආසන්න වශයෙන් ගත්තොත් බිලියන 30ක්. 2019 ගිය අවුරුද්දේ ලංකා බැංකුවේ ලාභය බිලියන 30යි. මේ අවුරුද්දේ මුල් මාස 8ට ලාභය බිලියන 12යි. බිලියන 12යි. ඒ කියන්නේ ඕනනම් තව බිලියන 30යි. ඒක තව 4ක් ලැබෙයි මේ මාසෙට. තව 6ක් ලැබෙයි. බිලියන 18යි. එතකොට ලංකා බැංකුව බිලියන 30ක් ලාභ ලබනකොට මේ අවුරුද්දේ ලාභය බිලියන 18 දක්වා පහළ වයින්. මහජන බැංකුව කරු කතා නැගතුමනි බිලියන 19.9ක් 2019 ලාභ ලැබුවා. බිලියන 19මාරක්. හැබැයි මේ අවුරුද්දේ මුල් මාස 8 ලාභය බිලියන 6යි.
ඔබතුමාගේ කාලය තමයි මිනිත්තු 2යි.
මම අවසන් කරන කතා නේ. බිලියන 6යි. ඒ කියන්නේ බිලියන 6යි කියන්නේ තව අපි 3ක් දැම්මොත් මේ මාස 3ට මේ මාස 4ට බිලියන 9ක් වෙයි. බිලියන 20ක් ලැබුවා මහජන බැංකුව බිලියන 9 දක්වා බිලියන 11කින් ලාභය අඩු වෙනවා. මොකද්ද සිදුවී තිබෙන්නේ? අද මේ බැංකු පොලි අනුපාතික සෙල්ලම දාන්න මොකටවත් නෙමෙයි. මේ මහජනගේ තැන්පතු අඩු මිලට ගන්න නෙමෙයි. අද ලංකාවේ තියෙන ප්‍රධානම ණයකරුවා මා ආණ්ඩුව. සහ ආණ්ඩු ආයතන. මේ බැංකු පොලි අනුපාතික සෙල්ලම් කරන සෙල්ලම දාන්නේ ආණ්ඩුවට ලාභ ලබන්න. 4ට 5ට අඩු කරන්නේ ආණ්ඩුවට ලාභ ලබන්න. ඇයි? ආණ්ඩුව තමයි ප්‍රධාන ණයකරුවා. ඒ නිසා කරු කතා නැතුමුනේ ලංකා බැංකුව මහජන බැංකුව පාඩු ලැබෙමින් ලාභ අඩු වෙමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පාඩු වෙලා තිබෙනවා. මුල් මාස 8ට ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ පාඩුව මිලියන 575යි. එතන බැංකු පාඩු ලබනවා. රක්ෂණ සමාගම් පාඩු ලබනවා. මහ බැංකු අධිපතිවරයා මා දැක්ක කිව්වා ගරු කතානායකතුමනි ඔහු විසින් කිව්වා අප රටේ මූල්‍ය ආයතන 40කට ආසන්න ප්‍රමාණයක් තිබ්බත් මූල්‍ය ආයතන 20ක් තමයි සාර්ථක දුවන්නේ ඉතිරි ප්‍රමාණය අසාර්ථකයි කියලා කිව්වා. එතන මූල්‍ය ආයතන කඩාවැටෙමින් තිබෙනවා. මේ ණය අර්බුද සෑම ශේත්‍රකන්න පැතිරෙමින් තිබෙනවා. එනිසා අප රටේ 4 වෙනි අර්බුදේ ණය අර්බුදී පස්වෙනි අර්බුදයේ ආදායම් බෙදී යාමේ විෂමතාවය ග්‍රාමීය ජනතාවට තමන්ගේ ආදායම් නොලැබීමේ විෂමතාවයට මුහුණ දී තිබෙනවා. ඒ නිසා මම අහන්නේ මේ පංචවිධ අර්බුදයට තමුන් ආසලා තියෙන විසඳුම මොනවද? එකක් කළු සල්ලි සුදු කරන්න. කාගේද කළු සල්ලි? දීවරය ගාව තියෙනවද? ගොවිය ගාව තියෙනවද? මේ කළු සල්ලි කාගේද? පෞගේ කාලේ රාජ්‍ය දේපළ කෝටි ප්‍රකොටි ගණන් හොරකම් කරපු තමුන් ආසලා ගාව මේ සල්ලි ගොඩ ගැහිලා තියෙනවා. කුඩු ව්‍යාපාරය යෙදෙන්නම් ගාව මේ කළු සල්ලි ගොඩ දැංගිලා තියෙනවා. මා දැක්ක මදු සත්‍රණ ගොඩ ගන්නකොට කිව්වා ඔහුගේ කෝටි 1000ක වත්කමක් තියෙනවා කිව්වා. කළුසල්. නං කුඩු ව්‍යාපාරිකයන් ගාව කළුසල්ලි තියෙනවා. ජාවාරම් කරුවන් ගාව කළුසල්ලි තියෙනවා. එතනෝල් ව්‍යාපාරිකයන් ගාව කළුසල්ලි තියෙනවා. මහජනක දේපළ කෝටි ප්‍රකොටි ගණන් හොරකම් කරපු අය ගාව කළුසල්ලි තියෙනවා. දැන් ආණ්ඩුව මොකද කරන්නේ? ආණ්ඩුව මේ කළුසල්ලි ඇතුළු කරන්නලු නීත්‍ය අනුකූල කරන්න 100ට එකක නාමික අගයකට. මොනවාසල මොකද්ද මේ ආර්ථික තීන්දුව? ලෝකෙ තීන්දුව ගත්තොත් එහෙම නෙමෙයි. මේ රටේම තීන්දුව කරන් තියෙන කළුසල්ලි වලට මොකද කරේ? මුදල් නෝට්ටු වෙනස් කරා. තියෙන මුදල් නෝට්ටු වෙනස් අලුත් නෝට්ටුවක් නිකුත් කරා. සල්ලි ඇවිල්ලා දාන්න බැංකුවල. 1970 දශකේ මේ විදිහ මුදල් නෝට්ටු ඉන්දියාවේ මෑතකදී මුදල් නෝට්ටු වෙනස් කරා. ඒ අර තමයි කළු සල්ලි වලට ප්‍රහාර දුන්නේ. හැබැයි තමුන් වහන්සේලා උපයා ගන්නවද කළු සල්ලි නීත්‍ය අනුකූල කරන්න යෝජනාව. ඊළඟ කරු කතානායකතුමනි රාජ්‍ය සේවකයන් තව තමන්ගේ වැටුප මත නම් තව අතිරේක වැඩ කරන්න. වාසුදේව නානායක්කාර මහත්මයා හිතන මට දැනගන්න කැමති. මේ පැය 8 වැඩ දිනෙන් සකස් වුණේ නිකන් ඔළුවේ හැතුවිච්ච සිතවිල්ලක් නෙවෙයි. මේ පැය 24 බෙදෙනවා. පැය 8ක් වැඩ කරන්න. පැය 8ක් සංස්කෘතික ජීවිතේ. පැය 8ක් නිදා ගන්න. මෙහෙම තමයි පැය 24 බෙදෙන කරු කතානායකතුමනි. මේ මිනිස්සු කියන්නේ එන්ජින් නෙවෙයි. ඔයිල් මාරු කරලා, පාර්ට්ස් මාරු කරලා පැය 24ම දුන මිනිසුන් නෙවෙයි එන්ජින් කියේ. මිනිසුන් නේ එන්ජින් එන්ජින් වගේ නෙවෙයි. ගරු කතානායක මිනිස්සු කියන්නේ සංස්කෘතික ජීවිතයක් තියෙනවා. ඒ වෙනුවෙන් තමයි මේ පැය 8. හරි. ඒ නිසා තමයි පැය 8ක වැඩ දිනයක්, පැය 8ක සංස්කෘතික ජීවිතයක්, පැය 8ක නිදා ගැනීමක් තීරණය කරලා තිබෙන්නේ. හැබැයි තමුන්වාසලා කියන්නේ මොකද්ද? මේ පැය 8 සංස්කෘතික ජීවිතය කපන්න. වැඩ අරලා තව ජොබ් එකකට යන්න. එනිසා ගරු කතා අවසන් වශයෙන්ම අවසන් කරනවා. එනිසා තමුන්වාසලා කියන ආර්ථික උපාය මාර්ග සම්පූර්ණ වැරදි. අවසාන වශයෙන් ගරු කතානායකතුමනි, අපි දන්නවා ටයිටැනික් නෞකාව ගිලිනකොට අයිස්බර්ග් එකකින් අයිස් කන්දේ ටයිටැනික් නෞකාව හැප්පිලා පැය 2 විනාඩි 40කට අධික කාලයක් ගියා. ඒ නැව සම්පූර්ණම ගිලෙන්නේ. ඔය හැප්පුණු විගස ගිලුන්නේ පැය 2 විනාඩි 40කට වැඩි කාලයක් ඒ නැව ගිලෙන්න ගියා. හැබැයි ඒ නැව ගිලෙනකන් ටයිටැනික් නෞකාවේ බෑන්ඩ් එක ප්ලේ කරා සෙල්ලම් කරා. නැව ගිලෙනකන් දැනුත් ගරු කතානායකතුමනි, එදා අයිස් කන්දේ හැප්පිලා ටයිටැනික් නෞකාව ගිලෙනකොට එහි බෑන්ඩ් එක නැව මුහුදුපත් වෙනකම් බෑන් ගැහුවා වගේ මේ ආර්ථිකයේ මේ ආණ්ඩු යනු ටයිටැනික් නෞකාවේ බෑන්ඩ් එක
නේද? කොහොමද ඉස්සෙල්ලා